Honorable Ali, Ali Sabri, your ministerial statement. Let us finish this.
At Paradan, that Paradan.
No, Garu, there is a condition. We will pass.
Garu Katana, I got to many, but a minute.
Now we have 45 minutes have gone for this.
Yeah, Maga Pastu. Garu Katana, I got to many. Paraprasada Pastaka, Riti Prasnak, Madame Katagarane, Ye, Mam Parliament, Hitapunativella Vedi, Ara Videsha. Bedumbadi, Balavega, Kuli, Heva, Kinoa, a parliament to Tula. Kela, Etuma, Merate, Minisunga, Jatika, Prashne, Vishananata, Hari Akamati. Etumata only may Prashne, Ududuagan, Gihila, Madama, Desapalnekra. Kaurua, Eka Vishandan, Usaka, Nona, Ekara Sampu, Nema Virudai. The Ayakata, Api Vadakarnogota, Ape Kirtinamia, Vinasakarande, Tumage. ඒ ජාත්‍යන්තර ඒජන්තයෝ බෙදුම්වාදී බලවේගවල මිනිස්සු උපදෙස් දෙනවා කුලි හේවායේ එතුමා එල්ල එතකොට කහිනවා ඊයේත් කැස්සා එතුමාට මම කියන්නට ඕන ඊය කියලා තියෙනවා අද පත්තරවලත් තියෙනවා මම දුන්නලු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නිවස රජයට උත් මේම නිවසක් දෙන්න පුළුවන්ද මට මං කවුද නිවස දෙන්න මම කවදාවත් Mamma Rasava Katia, Desapalne, Toragan Apumini, and Neve Mama Maruin Hadagata, Tax Gavala Hadapu, Gatian, Egedraman Givatin, Ekadinaquat, Mama Traje Nivastula Givatilane, Mama Kavadava Traje Nivastula Givatilane, Samara Velavata, Peterating in a Niladarin, Tanapat Niladarin, Agantuka Saktar Girimus on the Ha Sahanikut, Avashatavian Sandaha, Hitapu. විදේශ අමාත්‍ය කරු ජීඑල් පීරිස් මැතිතුමා හිටපු නිවසේ විතරයි මං ඉඳලා තියෙන්නේ. එතකොට මම හිටපු නිවසක් කාටවත් දීලත් නැහැ. එම දෙන්න හැකියාවකුත් නැහැ. මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් වෙලා මේ වගේ තුප්පු දෙකේ කතා කියන්න හැකියාවක් නැහැ. හැම මිනිහටම යම් කිසි dignity එකක් තියෙනවා. Just because you get some instruction from your operators in other countries who are operating with an agenda to divide Sri Lanka Revive separatism and mislead another generation of the Sri Lankans who have lost everything in this country. This is not fair to use this privileges of this parliament to do so. Particularly someone who had contested this parliament election under Mr. Mahinda Rajapaksa's government, under the government of Mr. Rajapaksa, where Mr. Gotabaya Rajapaksa was the defense secretary who led the operation against the LTTE, who brought peace to this country. He can't misuse the flow here. So therefore, I'm dismayed. My father used to tell me, those days, quoting Winston Churchill, Depatte Burana Ballanta, Navatila Navatila Galgahanda Giyot, Kavadava Tamange Megamane and Bakila. In the Mamita Paseme, Burana Ballanta Galgahanda and Nine, Namutme Satya Tatwe, Helikarauka and Aton. Mono Mevagi Burki and Nokonot in Hekia. How they license the Latin? How the Megon license the Latin? Mama Kauda, Matapulu and the Raja Livas Katarim. Eka Halabalanatone, Labadi Pueg. Keneka Pilibando, Makisampuna. සම්පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මම නවතිනවා මම එකක් කියන්නට ඕන අපේ ගමන අපි යනවා මේ රටේ මිනිසු තුළ සාමය සමගිය ඇති කිරීම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා ඔය බෙදුම්වාදී බලවේගවල ඒජන්ත වරුන්ට කරන මේ බොරු අපහාස මස්ටෙක් අපි නවතින්නේ නැහැ කියන එක ඒ මන්ත්‍රීවරයාට මම ප්‍රකාශ කර
සිටිනවා honorable gg ponnambalam can you can proceed with your privilege matter please let us stop that no that we'll take another debate we will go for another debate, my dear. No. Yeah. No. You can raise like this here and sure. Then we, now you have taken 45 minutes for this. You go ahead with your statement. You go ahead with your statement, Mr. Ponnambalam.
Yeah. Yes. On the 2nd of June, at around... Yeah.
You have given enough time. Right. No, please. Party leaders can't play hell here. That was my misunderstanding. Right? Mukadda Budhaya Prasigya Nikmante Hina.
Minaratendu, Ari, Dang. සූතිවන්ත වෙන මහින්ද අපරවර එතුමාට අර දැන් අපේ වර්තමාන ජනාධිපති අගමැතිවරයා එන්නකොට එතුමා කඳවපු සාකච්ඡාව වලට මම සහභාගී වුණා අපි මන්ත්‍රීවරයා කරනවා සභයි වුණා. නමුත් එතනට යාව මොකද දුන්න නැති නිසා තමයි ආවේ නැත්තේ. ඉතින් මේ විපක්ෂයේ ભેදයක් නැහැ අපිට. දේශවාල බාධාවකුත් නැහැ. ඔතදේ අ르දිය කරනවා නම් ඉන්න තැන ඉඳගෙන උදව් කරනවා. ප්‍රශ්නයක් නැහැ. උත්තර කියන්න ඕනේ. ඒ ප්‍රතිආදම සද්භාවයෙන් කියන්න.
Honorable Ponnambalam, you go ahead with your briefing. So rubbish.
On the 2nd of June at around 3:10 p.m., I attended a small gathering comprising of about 25 persons. The gathering was organized by the Eastern Boys Sports Club at the Maradangani Public Playground. The gathering was held under a tree and no loudspeakers or similar devices to amplify sound was used, as the gathering was merely to serve the constituents of my capacity as a member of parliament and not a propaganda meeting. Within about 10 minutes of the gathering commencing, two individuals arrived at the event on a motorbike. They parked near the tree we were gathered under. After they alighted from the motorbike, they stood behind where I was seated without joining the gathering. At this point, since I, as a matter of policy, have not taken any personal security from the Ministerial Security Division or the police in general, my research officer approached the two individuals and inquired as to what their purpose was. Since the two individuals had not given a satisfactory answer, and since my research officer suspected one individual of having a possible concealed weapon, he requested the two to establish their identity if they were to continue to remain in the vicinity of a non-public meeting. At this point, both individuals initially refused to produce any form of identification, but instead stated that they were police intelligence officers. When I overheard this, I approached the two individuals stating that I was a member of parliament and that I would like to see their official identity documents to satisfy myself that they in fact were who they claimed to be. The two individuals not only refused to do so, but went further to state that there was no need for them to produce any identification and that if I wished to confirm their identity, that I should come to the police station. They also accused me of taking part in an unlawful meeting. Once the allegation of unlawful meeting was made, I began to insist on seeing their official identity documents, failing which I would be forced to take action against them. At this point, one individual attempted to make a getaway. I tried to stop him by reaching out to him when he assaulted me and began running away. By this time, the second individual had been surrounded by other members of the gathering who were insisting on him providing his identity documents of being a police officer. The individual instead began calling out to the police officers from a school that adjoins the playground. He was specifically calling out to police officers who presumably were stationed there, at which point two individuals appeared from one of the buildings of the adjoining school. One individual was in police uniform carrying an automatic rifle, and the other individual was wearing what seemed like a blue-colored sports attire. Whilst I was walking back towards the individual who had been surrounded by the members of the gathering, after pursuing the individual who ran away, the person in the school compound wearing the sports kit began rudely shouting, saying that the unidentified individuals who had come on the motorbike were in fact police officers, and ordered the gathering to let the individuals go. At this point, I asked the person in the sports kit as to who he was and to confirm his identity and if not, mind his own business, as he had no authority to get involved in what was happening in the playground. The person then began to swear at me, at which point I walked away towards the individual who the members of the gathering had managed to surround. At this point, several members of the gathering began alerting me simultaneously that the person in the school compound wearing a sports kit had drawn a pistol and had proceeded to load it and was aiming it in my direction. There was some commotion for a few minutes, at which point a police vehicle began to enter the playground. A uniformed officer alighted from the vehicle and immediately began to shout out, saying that the persons who had come on the motorbike were police officers and that we had no business restraining them, and ordered us to let them go. I then approached the officer in uniform, who subsequently identified himself as S.I. Jayathis, sir, acting OIC of the Maradangani police. I then proceeded to explain to the S.I. the events that had transpired. The S.I. then proceeded to order the surrounded individual to show his police ID. The S.I. thereafter apologized to me and asked me to forget the matter. I refused to do so and pointed out that not only were my rights violated, but also officers had breached my parliamentary privileges and had committed by the Maradangani police. I also told him that I wished to also know the identity of the individual who had run away and the individual in the school compound wearing the sports kit, as they had committed offences against me and the others, where one had assaulted me and the other had aimed a loaded gun at me. The SI then stated that the individual wearing the sports kit had nothing to do with the incident. When I insisted on knowing his identity, the SI asked me to come to the Maradangani police and to make the statement there. I then declined to go to the Maradangani police station, as members of the station had committed major offences against me that included pointing a loaded gun. I told the SI that I am prepared to make any statement immediately on the spot, but not at the Maradangani police. I stated this as I feel a threat to my life by the Maradangani police, who have been acting in a hostile, life-threatening way. The SI then left the premises. Subsequently, at 3:30 p.m. on the 5th of June, the OIC Maradangani contacted me requesting my cooperation in recording a statement regarding the June 2nd incident. I informed the OIC that I was on the way to Colombo to attend Parliament sessions and that I will be returning to Jaffna on the 12th of June and that I will make the statement on the 12th afternoon or any date convenient thereafter. The OIC also informed me that the Speaker, Honourable Speaker, you, had been informed. I thereafter promptly called you, but was informed by a recorded message that you were abroad. I still pursued staying online, as I needed to speak to you urgently. I tried several times, but as there was no answer, I left a WhatsApp message. I then called the Deputy Speaker, who is present here, who promptly answered the phone. I told him that the Maradangani police wished to record a statement from me, at which point he confirmed that someone from the police had called him, requesting the same. I then explained to the Deputy Speaker of the need for me to attend Parliament and asked him if the police can be informed that I will make the statement after the 12th of June. The Deputy Speaker immediately agreed, saying since it's merely a statement, he sees no reason why I should not attend Parliament and make the statement thereafter. I thereafter contacted the Maradangani OIC and explained what the Deputy Speaker had informed me, and the OIC seemed satisfied. He also did say that he would like to record the statement and close this matter up as soon as possible, at which point I assured him that I would make the statement as soon as I return to Jaffna on the 12th of June. Despite these assurances on my part, the Maradangani police, through the Kolpiti police, attempted to serve me a written message on the 6th of June around 1 p.m. requesting me to produce myself on the 8th of June at 10 a.m. at the Maradangani police station to record a statement regarding the said incident. since the written message was in Sinhala, and since I cannot read Sinhala, I refused to accept the note. The police officers then said that all they were asked to do was to convey the message, and that since they had done so verbally, that would suffice. They left my residence thereafter. I then proceeded to prepare a written request to you, Mr. Speaker, regarding a breach of my parliamentary privileges, which I handed over to the Secretary General personally on the 6th at around 5 p.m., since the Speaker's office was locked up by then. I was to make the statement in the House on the 7th June morning, that is yesterday. I also handed over a handwritten letter addressed to you requesting that you inform police. I will make myself available to record a statement on the 12th of June or soon after. Subsequently, at around 8:30 p.m. on the 6th of June, the Kolpetty police arrived at my Colombo residence with the earlier written message and a Tamil and English translation, of which again translation of it, which again stated that I should make myself available at the Maradangani police at 10 a.m. on the 8th of June. Whilst this be the case, on the 7th June morning at around 6:30, the Jayapuram OIC turned up at my residence, stating that he had to arrest and take me to record a statement to the Maradangani police. I then informed him that I had informed the Maradangani OIC that I have got the consent of the Deputy Speaker to make the statement on the 12th of June, and anyway, that it was only last night, that is the 6th of June, at 8:30 p.m., that the Maradangani police itself served me a written message requesting me to in fact produce myself on the 8th of June at 10 a.m. I asked him why the sudden hurry to arrest me despite the police itself wanting me to make the statement on the 8th of June. The Jayapuram OIC had no reply except to say that these were his orders. I promptly contacted you, Mr. Speaker, and explained the situation and requested that you inform the police that the statement can be recorded on the 12th June, and you agreed to do so. However, after about 15 minutes, the police again wanted to arrest me and take me to Maradangani. I again contacted you, Mr. Speaker, and informed you of the situation. You then informed me that if there was an arrest warrant, you would not like to prevent them from taking me. But if not, you said that the police cannot prevent me from attending Parliament, especially in the context that I was to make a breach of privilege statement scheduled for the 7th morning. You also told me that if they were adamant that they should allow me to attend Parliament today, to make the breach of privilege statement and thereafter take me to Maradangani. I asked you to kindly inform the IGP of your stand on this matter. Despite this, once I hung up the phone, the police insisted on arresting me. I then asked that the arrest warrant be produced, to which they replied they have none, as there was no warrant. I then asked that I asked them to provide me with a receipt of arrest so that my family have a record of my arrest. That too was not given. Instead, I was illegally arrested and taken away. A receipt of arrest was subsequently handed over to me personally at the Kolpetty police. I told the police that there is no point in handing it to me. This should be handed to my family or someone at my home who will have proof of my arrest if my whereabouts became unknown. However, the police refused to hand it over to my house. I was subsequently taken to the Kilinuchi police station, where my statement was recorded and then produced before the Kilinuchi magistrate, who then enlarged me on bail and withdrew the foreign travel ban that had been issued on me. Mr. Speaker, whilst this is what actually transpired, the police headquarters spokesman, who is also an attorney at law, has been making several false statements to the media regarding the incident. All these statements have been made as the official position of the police inquiry, whilst till yesterday my statement regarding the incident had not even been obtained. Several Sinhala and English media have unquestioningly accepted the police's version of events, despite the police being a party to the 2nd of June incident, and have published many news items that are blatantly false or thoroughly misleading at the very least. One paper in particular, the Divaina, ran a lead story on the 7th June saying I had gone into hiding. Mr. Speaker, even when my father was assassinated by the state, I or my family didn't run. Even when at the height of the war, when white van abductions were rampant and extrajudicial killings were taking place against Tamils, I didn't run away. Now, when the police has completely exposed themselves for what they are, an institution completely corrupt that unleashes state terror on the Tamil people, and in my case have completely acted illegally and partially, I'm hardly going to run away. It is in fact in my and my people's interest to expose everything for what it is. Considering that it is ultimately the police department itself that has to investigate this incident, which also consists of possible crimes committed by one of its own police station members, the fact that the police department has already drawn adverse conclusions against me means that my rights have been violated by the entire department, and it has thereby lost its credibility to investigate this matter in a just and impartial manner pertaining to me and the other individuals associated with me whose rights have been violated. Accordingly, Mr. Speaker, I ask you to take all measures that you deem fit to safeguard my rights and privileges. Thank you.
Thank you. There will be an inquiry at the Privilege Committee. So we will refer this to the Privilege Committee. So let them have the inquiry and see what it is. So till such time, you need not reply. ඔබතුමාටත් ඒ අවස්ථාවේ මේ පුළුවන් එකට සම්බන්ධ වෙන්න. නියෝජ්‍ය කතා.
එතුමා මට කතා කරා. කතා කරාට පස්සේ මම එතුමාට මේ කියන්නේ පොලිසියේ සහකාර පොලිස් අධිකාරීතුමා මට කතා කළා සිද්ධිය ගින්න දැනුම් දුන්නා. ඊට පස්සේ එතුමාගේ ඉල්ලීමක් වුණේ එතුමාගේ ප්‍රකාශයක් ගන්න ඕන කියලා. ඊට පස්සේ මම කිව්වේ නා නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා හරහා කතානායකතුමාට දැනුම් දෙන්න කියලා. මම ඒ බව අපේ මහලේකම්තුමියටත් දැනුම් දුන්නා. ඊට අමතරව 12 වෙනිදාට බාර වෙන්නේ කියලා මම කිව්වේ නැහැ. මම කිව්වේ ප්‍රකාශයක් දීලා තියෙනම් කරුණාකරලා ඒ ප්‍රකාශය දෙන්න යන්න කියලා.
ඒ කාරණා ප්‍රිවිලේජ්
ඒ වගේ මම ඔබතුමා නීතිඥයෙක් නේ. ඒ නිසා මට වඩා හොඳට නීතිය දන්නවා ඒකට මුණ දෙන්න කියලා.
ප්‍රිවිලේජ් කමිටියේදී ඒ කාරණා මතු කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ දිනට නියමිත කටයුතු.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 අනුමැතිය සඳහා ඉදිරිපත් නොකරන අතර 2, 3 සහ 4 දක්වා විෂයන් අද දින අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව දන්නා
සේක. යෝදී. ඔබ රංජිසියෙන් බලා සිටියු.
ගරු කතානායකතුමනි, අද දින
න්‍යායපත්‍රයේ ඩෙපියුටි ස්පීකර් will take the chair now.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අදින න්‍යායපත්‍රයේ අංක 2 සඳහන් කරුණ පිළිබඳ මේ ගරු සභාවට පැහැදිලි කරන්න මම කැමතියි. 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ නියමය. විශේෂයෙන්ම මේ යටතේ අපි ඉදිරිපත් කළ තියෙන්නේ අත්තිකාරම් ගිලුමේ සීමාවන් වෙනස් කිරීම. ඔබතුමා දන්නවා රාජ්‍ය වියදම් කිරීමේදී සමහර දෙපාර්තමේන්තු සමහර ආයතන වලින් රජයට යම්කිසි ආදායමක් බලාපොරොත්තු වෙන වියදමක් එක්ක එවැනි වියදම් සඳහා අපි අත්තිකාරම් ගිණුමක් පාවිච්චි කරනවා. මෙය තුලනය කිරීම සඳහා අත්තිකාරම් ගිණුම් වර්ග දෙකක් තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි. එකක් රාජ්‍ය සේවක ණය සඳහා, මේ ණය ආපසු අය වෙන නිසා ඒ අත්තිකාරම් ගිණුමකින් තමයි අපි තුලනය කරගන්නේ. මේක වර්ග තුනකට බෙදෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවක ණය ආපදා ණය හැටියට රුපියල් 250,000 දක්වා දෙන ආපදා ණය 4.2% පොලියක් අය කරනවා. ඊට අමතරව උත්සව අත්තිකාරම් සඳහා දෙන රුපියල් 10,000 දක්වා වූ පොලි රහිත ණය සඳහා මේ ගිණුම පැවැත්වෙනවා. ඒ වගේම විශේෂ අත්තිකාරම් හැටියට රුපියල් 4,000 දක්වා ණයක් 108% පොලියට රාජ්‍ය සේවකයින් ලබා ගන්න පුළුවන්. මේ කාරණා තුනම ආපදා ණය, උත්සව අත්තිකාරම් ණය සහ විශේෂ අත්තිකාරම් ණය රාජ්‍ය සේවක ණය අත්තිකාරම් ගිණුම යටතේ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව වාණිජ අරමුණක් ඇතුව රජයේ දෙපාර්තමේන්තු විසින් කරනු ලබන යම් යම් ක්‍රියාවන් සඳහාත් අපි අත්තිකාරම් ගිණුම පාවිච්චි කරනවා. උදාහරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපලේ කටයුතු. මේ බීජ ගොවිපලේ බීජ අලෙවි කරලා අපි ආදායමක් බලාපොරොත්තු වෙන නිසා ඒක අත්තිකාරම් ගිණුමකින් තමයි අපි ගිණුම්ගත කරන්නේ. ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව. අධ්‍යාපන දෙපාර්තමේන්තුව මුළුමනින්ම සුබ සාධන වියදමක් කරන දෙපාර්තමේන්තුවක්. එහි හැබැයි ග්‍රන්ථ ප්‍රකාශන අංශය අපි ක්‍රියාත්මක කරන්නේ එහි වියදම. මොකද ආපසු මේ ග්‍රන්ථයන් විකුණලා සමහර විට ආදායමක් ගන්නවා. ඒ නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ග්‍රන්ථ ප්‍රකාශන අංශය අපි අත්තිකාරම් ගිණුමකින් තමයි තුලනය කරන්නේ. ඒ වගේම නාවික හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය අලවියත් අපි මෙවැනි ගිණුමකින්. ඒවා දුම්රිය දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහනය. අද අපි කතා කරන්නේ එවැනිම වාණිජ අරමුණකින් කෙරෙන දෙපාර්තමේන්තුවක සීමාවන් වෙනස් කිරීම රජයේ කර්මාන්ත ශාලාවේ විවිධ ඉදිකිරීම් සඳහා කටයුතු කරන ආයතනයක්. මෙහි අයවැයෙන් අනුමත කරපු ආදායම් සහ වියදම් සීමාවන් වෙනස් වූ විට අපිට මේ වෙනස් කරලා තියෙන්නේ. 2022 මිලදී ගැනීම සඳහා වෙනත ගබඩා අත්තිකාරම් කියලා කියන්නේ යම් යම් උපකරණ ද්‍රව්‍ය මිලදී ගන්න රුපියල් මිලියන 120ක සීමාවක් 2022 මේ රජයේ කර්මාන්ත ශාලාවට ලබා දීලා තිබුණා. නමුත් විශේෂයෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමත් සමග මේ සීමාව ඔවුන්ට මදි වුණා මේ ගිණුම තුලනය කරගන්න. ඒ නිසා රුපියල් මිලියන 120 තිබුණු ගබඩා අත්තිකාරම රුපියල් මිලියන 223 දක්වා වැඩි කිරීම සම්බන්ධවයි අද මේ ගරු සභාවේ අනුමැතිය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගෙවීමට ඇති මේ රජයේ කර්මන්ත ශාලාවේ නැත්නම් රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ 2022 ගෙවීමට ඇති බැරකම් සීමාව රුපියල් මිලියන 30 තිබුණේ. ඒ සීමාවත් මදි. මේක පවත්වාගෙන යන්න විශේෂයෙන්ම මේ භාණ්ඩ මිල වැඩිවීමත් එක්ක ඒ රුපියල් මිලියන 30 බැරකම් සීමාව රුපියල් මිලියන 38 දක්වා වැඩි කරන්න අවසරය තමයි අද මේ ගරු සභාවෙන් අත්තිකාරම් ගිණුම් වල සීමාවන් යටත් සීමාවන් වෙනස් කිරීම යටතේ 2021 අංක 30 විසර්ජන පනතේ නියමයේ පරිදි අපි සභාවට යොමු කරලා ඉල්ලා සිටින්නේ ගරු නියෝජක කතානායකතුමනි. ඒ වගේ මට ලැබී තියෙන වෙලාවේ මම අද බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම කතාබහට ලක් වෙන රාජ්‍ය බදු ආදායම් පිළිබඳ. අපි දන්නවා අපි විශාල අභියෝගයකට මුහුණ දීලා තිබුණා. ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම දේශීය නිෂ්පාද්‍ය සාපේක්ෂව ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබුණු රට හැටියට වාර්තා වුණා අපි 2022. දල ජාතික දේශීය නිෂ්පාද්‍ය සාපේක්ෂව 8% GDP එකට සාපේක්ෂව අපේ ආදායම තිබුණේ. ඒක ලෝකයේ ඉතාම අඩු තත්ත්වයක්. 8% ආදායම 20% වියදම. මේ දෙක තුලනය කර ගැනීමේ ප්‍රශ්නය තුල තමයි අපි පහුගිය කාල සීමාව තුළ දැවැන්ත අරගලයක දැවැන්ත ප්‍රශ්නයක රටේ නිර්මාණ වූ විශාල මේ ව්‍යසනයක ආර්ථිකමය වශයෙන් මුහුණ දුන්නේ. දැන් අපි ඒක ක්‍රමක්‍රමයෙන් මේ රාජ්‍ය ආදායම වැඩි කරගෙන යනවා. මේ සතියේ කතාබහට ලක් වෙන කරුණක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම සැමට බදු ලිපිගොනුවක් ලබා දීම පිළිබඳ 2023 අයවැය යෝජනාවලදී මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණක් තමයි සැමට බදු ලිපිගොනුවක් අපි ලබා දෙන්න යනවා කියලා. අවුරුදු 18ට වැඩි. මේක ලෝකේ බොහෝ දියුණු රටවල තියෙන තත්ත්වයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ මේ හැම ගෙලාගෙම බදු ගන්න යනවා කියලා. අපි දන්නවා බදු ගෙවන්න බැරි පුරවැසියෝ තමයි මේ රට වැඩිපුර ඉන්නේ. අපි ඔවුන්ට උදව් කළ යුතුයි. හැබැයි ඔහු පුරවැසියෙක් හැටියට මේ යම්කිසි ජාතික හැඳුනුම්පතට එහා ගිය ඔහුගේ තොරතුරු සම්පින්දනයක් සහිත හඳුනා ගැනීමක් මේ තුලින් කරන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ රටවල ලෝකේ බැංකුවකට ගියත් රාජ්‍ය කාර්යාලයකට ගියත් යම්කිසි ෆෝර්මයක් රජ වෙනුවෙන් පෙරෙව්වත් ඔහු ඉස්ලාම සඳහන් කරන්න වෙලා තියෙන්නේ ඔහුගේ බදු ලිපිගණුවේ අංකය. ඒ ඔහු බදු ගෙවන්නෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඔහු පුරවැසියෙක් වීම පමණයි ඒකට අවශ්‍ය. යම් දවසක ඔහු ශක්තිමත් ආර්ථික මෙත්තත්වයකට ආවොත් එතනින් එහාට ඔහු බදු ගෙවන්නේ කියටතේ. හැබැයි එතෙක් ඔහුට අවශ්‍ය රජයේ සුභසාධනය ලබා දෙන්නෙත් ඒ අර්ථ කියන එක අපි පැහැදිලි කරන්න අවශ්‍යයි. මොකද මේකට විවිධ අර්ථකථනයන් ලබා දෙන අවස්ථාව මම දැක්ක නිසා මේක කියන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපේ බදු සංයුතිය ගත්තොත් අපි මේ කාරණාව ආරම්භ කරන 2022 මැද භාගයේ වෙන විට අපේ බදු සංයුතිය කොහොමද අපේ මුළු රාජ්‍ය ආදායමේ බදු කොටස හැදිලා තියෙන්නේ. මේකෙන් අපි හැමදාම අවුරුදු 50ක් 30 කතා කරන කාරණාවක් අපි කියනවා 80%ක් හැම විටකම තියෙන්නේ වක්‍ර බදු. 20%ක් තමයි ඍජු බදු. මේක ඉතාම පැහැදිලි දෙයක්. හැම කෙනාම මේක දන්නවා. වක්‍ර බදුකින් අදහස් වෙන්නේ ඒ භාණ්ඩයකට හෝ සේවාවකට තමයි වක්‍ර බද්දක් පනවන්නේ. ඒ භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්නා කෙනා මොන ආදායම් තරාතිරමක ආදායම් පන්තියක හිටියත් ඔහුගෙන් ඒ බද්ද අය වෙනවා. ඒ නිසා ඒක සාධාරණ බද්දක් හැටියට බදු න්‍යාය අනුව ගණන් ගන්න බෑ. ඍජු බද්දක් කියලා කියන්නේ ගෙවිය හැකි පුද්ගලයෙක්ගෙන් ඔහුගේ ආදායමෙන් ඔහුගේ මුදල් පසුම්බියෙන් කෙලින්ම ගන්න බද්දක්. ඒක සාධාරණ බද්දක්. ගෙවීමේ ශක්තිය තියෙන. හැබැයි අපේ රටේ තිබුණේ මේ අර අසාධාරණයි කියන එහෙම නැත්නම් වක්‍ර බද්ද හැම කෙනාම ගෙවන බද්ද 80%ක්. දැන් උදාහරණයක් ගත්තොත් 2022 බදු ආදායම අපි කියනවා රුපියල් බිලියන 2000කට ආසන්නයි. හරියාකාරම කිව්වොත් රුපියල් බිලියන 1979ක්. 1979ක් වෙද්දී 80%ක් නම් මේ වක්‍ර බදු අනුපාතයේ 20%ක් නම් ඍජු බදු අනුපාතයේ මේ බිලියන 2000න් බිලියන 400ක් තමයි බදු ගෙවීමට ශක්තිය තියෙන මිනිස්සුන් අපි අරන් තියෙන්නේ. අනිත් බිලියන 1600ම ගෙවලා තියෙන්නේ මේ සියලු සමස්ත ජනතාව. ඒක ඉන්න පුළුවන් ඉතාම ශක්තිමත් අය, ඉතාම මධ්‍යස්ථ අය. ඒ වගේම එදා වේල ජීවත් වෙන්න බැරි මිනිස්සුන්ට අපි මේක ගන්නවා මේ බිලියන 1600. මෙන්න මේක වෙනස් කිරීමේ සටනක්. මේ රාජ්‍ය ආදායම සොයා ගැනීම වාගේම මේ සංයුතිය වෙනස් කිරීමේ සටනක අපි නියලීලා ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අද තත්ත්වේ අපි උපේන විට ගෙවීමේ බද්ද හඳුන්වා දීලා දැන් ක්‍රියාත්මක කිරීම තුළ අර මම කිව්ව බදු මුළු බදු ප්‍රමාණයෙන් 80%ක් වෙtti වක්‍ර බදු ප්‍රමාණය දැන් 70%ක් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් ඍජු බදු ප්‍රමාණය 30% දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ අර රුපියල් බිලියන 2000ක් හොයනකොට රුපියල් මේ බිලියන 1600ක් වෙtti ප්‍රමාණය දැන් අපි අඩු කරගෙන තියෙනවා 10%ක්. ඒ කියන්නේ බිලියන 200කට ආසන්න ප්‍රමාණයක් අර මෙතෙක් අය වෙච්චි මෙතෙක් එක අය වුණේ ඒ බිලියන 200 මේ 80/20 අනුපාතයේ තියෙද්දි 70/30ට එන්න පෙර ඒ බිලියන 200ත් අය වුණේ සමස්ත ජනතාවගෙන්. ඒ කියන්නේ අපි ගමු මේ මම කිව්වට පස්සේ ඔබතුමා අහන්න මේ නෑ අපි අපේ බදු ආදායම ගරු නියෝජ්‍ය කතානායකතුමනි බිලියන 1979ක් අපි 2022 රජයට ලැබිලා තියෙනවා. ඒ 1979න් අපි 80%ක්ම පහුගිය වර්ෂයේ හැටියට අපිට ගන්න පුළුවන් උනේ වක්‍ර බදු වලින් 20%යි ඍජු බදු. හැබැයි මේ මාස මේ අවුරුද්ද මේ මාස ගත වූ මාස පහේ බලනකොට අපි 70%ක් පමණයි අරන් තියෙන්නේ වක්‍ර බදු වලින්. 30%ක් අපි අරන් තියෙන්නේ ඍජු බදු වලින්. ඒ කියන්නේ අපි ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් මේ 70% කියලා කියන්නේ අපි බිලියන 1600ක් ආරං තියෙන සමස්ත ජනතාවගෙන්. සමස්ත ජනතාව කියන්නේ එක වේලකට රුපියල් 10000ක් වියදම් කරන කෙනාගෙනුත් අපි ගන්න ඔහු පරිහරණය කරන ද්‍රව්‍ය අනුව එක සමාන බද්දක්. අර එදා වේල කන්න නැතුව දවසට වේල් 3-2ක් කන කොල්සම් බෝලේ බතයි කන කෙනාගෙනුත් අපි ගන්න එක සමාන බද්දක්. මෙන්න මේක වෙනස් කරන්න තමයි බදු සංගීතය වෙනස් කිරීමේ ව්‍යායාමයක අපි යෙදෙන්නේ. ඒ නිසා දැන් අපි මේ 70-30 කියන කාරණාව ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන මේ தත්ත්වය ක්‍රියාත්මක කරපුවාම 60-40ට ගෙනියන්න. 60ක් ඍජුබදු 40ක් 60ක් මේ වක්‍රබදු 40ක් ඍජුබදු. ඒ කියන්නේ ඒ தත්ත්වය යටතේ නම් 2022 බදු ව්‍යුහයේ ක්‍රියාත්මක වුණේ බිලියන 2000ක් හොයනකොට බිලියන 400කට ආසන්න ප්‍රමාණයක් අර සාමාන්‍ය ජනතාව දරපු එදිනදා ඔවුන්ගේ මේ ද්‍රව්‍යයන් මිලදී ගැනීමේදී ඔහු දරපු බදු බරෙන් බිලියන 400ක් යනවා ගෙවිය හැකියාගේ බදු බරට. ඉතින් මේක තමයි බදු කරන එක සමානාත්මතාවය නැත්නම් මූල ඔවුන් සාධාරණය කියන මූල ධර්මයත් එක්ක අපි පුළුවන් තරම් මේ බද්ද ගලපන්න උත්සාහ කරනවා. ඒ නිසා අපේ උත්සාහය එක් පැත්තකින් අපි ඔබතුමාලා හැමදාම කතා කරන සාධාරණ සමාජයක් සඳහා බදු ක්‍රමය කොහොමද ප්‍රයෝගික කරගන්නේ. ඒ නිසා මේ 2022ට සාපේක්ෂව බැලුවොත් 2023 අපි මේ ඉදිරිපත් කරන ඍජු බදු ප්‍රමාණය වර්ධනය කර ගැනීම තුළ 2022 ආදායමම නම් අපි ගත්තේ 2023දී 2022 තුළ බිලියන 400ක් සමස්ත ජනතාව අතර බෙදී ගිය දුප්පත්ම පන්ති අතර බෙදී ගිය බිලියන 400ක මුදල මේ වර්ෂ අවසාන වෙනකොට යන්නේ බදු ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් තියෙන මිනිසුන්ගේ පසුම්බියට. ඉතින් මෙන්න මේ සඳහා අපි අලුත් මේ චක්‍රලේඛයක් පසුගිය 31 ඉදිරිපත් කරා. ඒක කතා බහට ලක් කරනවා. ඒක නෙමෙයි මම කියන්න හිතුවේ. ඉතින් අපි දැක්කා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 බැලුවොත් ඒක පුද්ගල ආදායම අපේ රටේ ඩොලර් 3268යි. මුළු ආදායම පුද්ගලිකෙන් බෙදපුවාම වෙන ගාණ. මේක රුපියල් වලින් බැලුවොත් 1,60,654යි. හැබැයි අපේ තියෙන්නේ බදු ලිපිගුණ සංඛ්‍යාව කීයද? 2,05,200යි. මේක වෙන්න බෑ. මේක ඉතා වැරදි මේ තත්ත්වයක්. අඩුම ගානේ ඩොලර් 3268ක් ඒක පුද්ගල ආදායමක් තියෙන රටක අපේ තියෙන මේ බදු සීමාවන් අනුව අඩුම ගානේ බදු ලිපිගුණ 10,00,000ක් තියෙන අවශ්‍යයි. එහෙනම් අපේ ගෙවිය හැකි විශාල පිරිසක් ගෙවන්නේ නැහැ. මෙන්න මේ කණ්ඩායමත් එක්ක තමයි අපි සාකච්ඡා කරන්න අවශ්‍ය මේ සමාජ සැබෑ ශක්තිමත් පුරවැසියෙක් හැටියට රාජ්‍ය ආදායමට දායක වෙන්න කියන එක. යන්නේ සඳහා තමයි නව ගැසට් පත්‍රයක් මැයි මාසේ 31 ඉදිරිපත් කළේ. මේ ගැසට් පත්‍රය අනුව අපි අර කිව්වනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැම වැඩිහිටිපුර දවුරු 18 වැඩිපුර වෙසේටුකටම බදු ලිපිගණුවක් හඳුන්වා දෙනවා කියලා අපි මේ කාණ්ඩ දෙකකට බෙදලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ජූනි මාසේ පළවෙනිදේ ඉඳලා කාණ්ඩ 14කට මේ බදු ලිපිගණුව ආරම්භ කිරීම සඳහා අපි යෝජනා කරනවා. පළවෙනි එක වෛද්‍ය ආඥාපනතේ 105 පරිච්ඡේදය යටතේ පිහිටවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ ඇති වෘත්තිකයන් සියලු දෙනා දොස්තර මහතුරු මේ අපේ සමාජය හැටියට කැපී පෙනෙන ආදායමක් ලැබෙන පිරිස මේ අපි කියන්නේ. 2,1959 අංක 23 දරන පනත යටතේ සංස්ථාපිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන් චාටර්ඩ් එකවුන්ටන්ට් මහතුරු. 3 එක 2009 අංක 23 දරන පනත යටතේ සංස්ථාපිත ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්. අංක 4 1968 අංක 17 දරන පනත යටතේ සංස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්. 5 ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්. 6 1976 අංක 1 දරන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතන පනත යටතේ සංස්ථාපිත ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ සාමාජිකයන්. 7 2007 අංක 20 දරන පනත යටතේ සංස්ථාපිත ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනයේ සාමාජිකයන්. 8 ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි නීතිඥ මහතුරු. 9 ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිය ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්. දහය මෝටරත ප්‍රවාහන් දෙපාර්මේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති විශේෂයෙන් කියන්න ඕනේ ත්‍රීරෝදරත යතුරු පැදි සහ අත්‍රැක්ටර් හැර ත්‍රීරෝදරතයක් ලියාපදිංචි කරාට යතුරු පැදියක් මොටරසයිකලයක් ලියාපදිංචි කරාට අත්‍රැක්ටර්යක් ලියාපදිංචි කරාට අපි මේ ලිපිගනුව මේවර විවෘත කරන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඊට එහා ගිය වාහනයක් ලියාපදිංචි කරන අය බදු ලිපිගනුවක් විවෘත කළ යුතුයි. ඊට අමතරව 11 වෙනි කාරණාව 2018 අප්‍රේල් 1 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් මිලදී ගත්තෝ පැවරුම් ඔප්පුවක් යටතේ අත්පත් කරගත් පුද්ගලයින් දේපල අත්පත් කරගන්න අය 12 ඕනෑම සේවක අර්ථසාධක අරමුදලක් සඳහා සේවාදායකයාගේ සේවා යෝජකයා යන දෙපාර්ශ්වයේ මාසික දායකත්වයේ එකතුව රුපියල් 20,000ක් ඉක්මන සේවකින්. ඒ කියන්නේ සේවා යෝජකයා අවම වශයෙන් 12,000ක් ගෙවන්න ඕනේ 108ක් සේවකයකින්. ඒකවල 20,000කට වැඩි ගෙවනවා කියන්නේ ලක්ෂයකට වැඩි මාසික පඩියක් ලබන අය. ඊටත් අමතරව නියෝජ්‍ය කතානායකතුමනි පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගන්නා පුද්ගලයන්. ඊළඟ අවසාන එක 14 ශ්‍රී ලංකාවේදී ඕනෑම සේවාවක් සැපයීම තුළින් මාසිකට රුපියල් 100,000ක් හෝ වර්ෂයකට රුපියල් 1,200,000කට වැඩි ගෙවීමක් ලබන ඕනෑම පුද්ගලයෙක්. මේ කණ්ඩායම 14 තමයි අපි ජූනි මාසයේ පළවෙනිදා බලපත් වෙන පරිදි ව්‍යාපදිංචි කරන්න යන්නේ ආදායම් බදු ගෙවීම සඳහා. මීට අමතරව මේ අපි මේ දවස්වල වාර්තාවක් සකස් කරගෙන යනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපතිතුමාට දෙන්න අපේ රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීම සඳහා. ඒක අපි විශේෂයෙන් සඳහා කරලා තියෙනවා. දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ 225 සඳහාම අපි බදු ලිපිගොනු විවෘත කරන්න කටයුතු කරලා තියෙනවා. මේක නිතර සමාජයෙන් අහනවනේ. එතනින් නවතින්නේ නැහැ. අපේ යෝජනාව දේශපාලනයට පිවිසෙන සියලු දෙනා. ඔව් එන්න පුළුවන් පළාත් සභාව එන්න පුළුවන් ප්‍රාදේශ සභා නැත්නම් පළාත් පාලන ආයතනයකට වෙන්න පුළුවන් පිවිසෙනවා කියන එක නීත්‍යානුකූලව අපි අදහස් කරන්නේ නාම යෝජනා බාර දෙනවා. නාම යෝජනා බාර දෙනකොට දැනට නීතියක් තියෙනවා. ඔහු ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. අපි දැන් ගේන යෝජනාව තමයි ඔහුගේ ඔහු බදු ලිපි ගණුවත් ආරම්භ කරන්න ඕනේ. එපමණක් නෙවෙයි අමාත්‍ය කාර්ය මණ්ඩල වලට පිවිසෙන සමාජිකයින් ඔවුනුත් බදු ලිපි ගණුවක් විවෘත කරන්න ඕනේ. මේ සමාජයට මඟ පෙන්වීමක් නැත්නම් සමාජයේ කුකුසක් ඇති වෙන්න දෙන්න බෑ මේ රාජ්‍ය ආදායම ඇති කිරීම සම්බන්ධව. අපි මේ යෝජනාව දෙක ගේනවා. ඒ වගේම ලබන අවුරුද්දේ ධනවාරි පළවෙනිදාන් පස්සේ මේ අවුරුදු 18 වැඩි පුද්ගලයන්ට බදු ලිපි ගණුවක් හඳුන්වා දෙනවා. ඒකිනුත් අදහස් වෙන්නේ නැහැ. නැවත මම කියන්නේ ඒ සියලු දෙනාගෙන් ආණ්ඩුව ගන්න නෙවෙයි හදන්නේ. ආණ්ඩුව මුදල් දෙන්නෙත් ඒ ලිපි ගණුව හරහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ මෙතෙන් විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි දැන් මේ හුඟක් අය විවිධ ප්‍රශ්න අහනවා මේ බදු ලිපි ගණුව ගැනීම ඇති කි. මොකද අපේ රටේ අනියත බියක් තියෙන හැම වෙලේම බදු සම්බන්ධ ලියුමක් ආවත් අපි බය වෙනවා. ඒ ගැන කතා කරත් බය වෙනවා. අපි වහාම හොයාගෙන යනවා. ඒකට උපදේශකෙක් හොයන්න ගිහිල්ලා අපි විශාල වියදමක් අනවශ්‍ය වියදමක් දරන වෙලාවලුත් තියෙනවා. ගෙවන්න තියෙන බද්ද වාගේ 4 ගුණයක් අපි ගෙවනවා උපදේශයක් ගන්න කායෙන් හරි. ඒ නිසා මේ මෙන්න මේ බීතියත් අපි නැති කරන්න අවශ්‍යයි. අපි මේ අලුතෙන් බදු ලිපි ගණුවක් හඳුන්වා දෙන කෙනෙක්ගේ අපි කතා කරන්නේ විශේෂයෙන්ම 22 23 වර්ෂයේ ඔහු ලැබපු ආදායම් සහ වියදම ගැන. ඒ වගේම අපේ රටේ තියෙන නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රවන්ත් ඇස්තමේන්තු බදු ක්‍රමයක්. අපි ඔහුගේ මුලින්ම අහන්නේ ඔහුටම ලබා දෙනවා ඔහුගේ ආදායම වියදම අලාභයේ ලාභය මෙව පෙන්වා දෙන්න. ඒවට යම් එකඟතාවයක් ඇති නුවණොත් විතරයි ආදායම් දෙපාර්තමේන්තුව ඒ ගැන ඔහුත්ම කතා කරන්නේ. ඒ නිසා තමන් හරියාකාර තමන්ගේ ගිණුම් පවත්වාගෙන යනවා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ අලුත් ලිපිගණුවක් විවෘත කළාට පස්සේ අපි කතා කරන්නේ මේ වර්ෂයේ 2022 23 වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගැන පමණයි. විශේෂ හේතුවක් නැත්නම් අපි කිසි විටකත් ඉතිහාසය ගැන කතා කරන්න යන්නේ නැහැ. මම බොහෝ අය ප්‍රශ්න කරනවා ඔවුන්ගේ මේ ඉතිහාසය ගැනත් කතා කරයිද ඔවුන් උපයාගත් දේවල්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි විශේෂ හේතුවක් නැත්නම් හැම විටකම මේ අවුරුද්දේ ඉඳන් ඉස්සරහට පටන් අරගෙන මේ රාජ්‍ය ආදායමට ශක්තිමත් පුරවැසියෙක් හැටියට ඔවුන් දායක කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම යම් කිසි කුතුහලයක් තියෙනවා නම් තමන් බදු ගෙවන්න ගෙවිය යුත්තේ කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඔහුට අවශ්‍ය තොරතුරු දැනගන්න. මේ හතරවටේ දුවන්න අවශ්‍ය නැහැ. අතරමැදිව පස්සේ යන්න අවශ්‍ය නැහැ. ඔහුට ගෙවන්න අවශ්‍ය නැහැ. මේ ලබන සතියේ ඉඳන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සූදානම් ඉතා පැහැදිලි මේ මැදිරියක් විශේෂ දුරකථනාංක ගණනාවක් සමග ඕනෑම වෙලාවක පිළිතුරු දිය හැකි පැහැදිලි කරගත හැකි මැදිරියක් හඳුන්වා දෙන්න මේ අලුතෙන් බදු ගෙවීමට සූදානම් කෙනෙකුට. එහෙම නැත්නම් ඔහු කල්පනා කරනවා නම් මේ නීතිය යටතේ මං ගෙවන්න අවශ්‍යයි කියලා. මේ නීතිය නැතුව හරි ඔහු අවංකව කල්පනා කරනවා නම් මම මේ රටේ යුතුයකම ඉෂ්ට කරන්න අවශ්‍යයි කියලා ඔහුට පුළුවන් ඒ ගැන විමසන්න. ඒක අපි ලබන සතියේ ඉඳන් සියලු මාධ්‍යවල ප්‍රසිද්ධ කරලා අවස්ථාවක් ලබා දෙන්න සූදානම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඊයේ දවසේ ඊයේ රාත්‍රියේ මට කතා කරා මේ ඉතාම ජනප්‍රිය කීර්තිමත් නීතිඥ මහත්තයෙක්. එතුමා මට කියනවා මේ ඇමතිතුමා අපි සූදානම් මේ රට වෙනුවෙන් මේ අපි හොයන දේ යමක් දෙන්න. හැබැයි අපිට දැනගන්න පුළුවන් දේ මුදල් හරියටම වැය වෙන්නේ මොන ශේත්‍රයේද? එතුමා කියනවා අපි කැමති අපේ ශේත්‍රයේ දේවල් වලට අපි හොයන දේ වැය වෙනවට. අපි මේ හොයන හැම ආදායමක්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි යන්නේ අපේ ඒකාබද්ධ අරමුදලට. අපිට ඒ ගන්න මුදල අර වැය වෙන්නේ අර කාරණාවටමද මේ කාරණාවටමද කියලා කියාගන්න දැනට ක්‍රමයක් නැහැ. හැබැයි ඒකාබද්ධ අරමුදලට යන්නේ. මේ ඒකාබද්ධ අරමුදල මේ කාලේ තරම් ප්‍රවේශමෙන් වියදම් කරපු කාලයක් කවදාවත් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි මේ වියදම් කළමනාකරණ චක්‍රලේක රාශියක් ගහලා තියෙනවා. එක චක්‍රලේකයක් ගහලා ඒකේ අඩුපාඩුවක් දකිනවා. ඒකේ යම්කිසි හිලක් නැත්තම් සිදුරක් තියෙනවා නම් අපි තවත් චක්‍රලේකයක් ගහනවා. එහෙම ගහලා තමයි මේ රටේ වියදම අපි කළමනාකරණය කරගෙන තියෙන්නේ. මොකද අපි මේ වතාවේ අනුමත කරපු වියදමක්වත් අමාත්‍යංශයකට කරන්න බෑ. ඔවුන් ආයි නැවත මුදල් අමාත්‍යංශය අවසරය ගන්න ඕනේ. නැවත පෙන්වන්න ඕනේ. ඒ නිසා දැන් බොහෝ අමාත්‍යංශවල මුදල් අමාත්‍යංශය අපි අතර කමැදිරිත් තියෙනවා. මේ මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ඉතාම ගැඹුරු සොයා බැලීමකින් අපි ලබා දෙන්නේ. ට්‍රෙෂරි ඔබ්සර්වේෂන් කියලා හැම කැබිනට් පත්‍රිකාවකට යනවා. ඒවා ගැඹුරු සොයා බැලීමක් කරලා පමණමයි අපි අනුමත කරන්නේ. මම මේ බදු ගෙවන ජනතාවගේ දැන ගැනීමට කියන්නේ නොසලකිලිමත් වියදම් දැනුවත් වනම් කරන්න මුදල් අමාත්‍යංශය කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඉතින් අර මහත්මයා කතා කරලා මම කියනවා අපි දෙන සල්ලි යන්නේ මොනවටද? දෙන සල්ලි යන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ ඒකාබද්ධ අරමුදල හරහා ලැබෙන මුදල්. මේ දිනවල අපි පෙළ ගැස්මක් තියෙනවා. ඒ පෙළ ගැස්ම ගත්තොත් මේ රටේ අපි කිව්වොත් පාසල් දරුවෝ 42,00,000ක් පාසල් 10,000ක ඉගෙන ගන්නේ මේ බදු ගෙවන ජනතාව ලබා දෙන මුදලින්. එහි අයිතිකරුවෝ එහි සම්මානය හිමි වෙන්නේ බදු ගෙවන ජනතාවට. 42,00,000ක් සම්පූර්ණ නිදහස් අධ්‍යාපනයක් අපේ රටේ ලබනවා. එහි හිමිකරුවෝ වුන්. ඒ වගේම බාහිර අභ්‍යන්තර රෝගීන් වර්ෂයකට 150,000ක් පූර්ණ නොමිලේ ප්‍රතිකාර ගන්නවා අපේ රටේ. ඒ සම්පූර්ණ අයිතිකරුවෝ මේ බදු ගෙවන ජනතාව. අපි මොකද රාජ්‍ය ආදායමේ 95%ක් බදු. අපි පවුල් 125,000කට ආබාධිත පවුල් අපි කියනවා විශේෂ හැකියාව නැති ජනතාව කියලා. හඳුනාගත නොහැකි හේතු මත වකුගඩු රෝගයට භාජන වෙච්ච අය අවුරුදු 70කට වැඩි හිටින් වැඩිහිටියන් බලපුවම 125,000ක් පවුල් සඳහා ඔවුන් ජීවත් වෙන්නේ බදු ගෙවන ජනතාව ගෙවන මුදලින්. මේ මොනවද වෙන්නේ කියලා අපි දැනගන්න අවශ්‍යයි. මේ ඇතුළු සියලු සමාජ සුභසාධනයට පමණක් නෙවෙයි අනිත් සියලු රාජ්‍ය වියදම්වල 95%ක අයිතිකරුවන් බදු ගෙවන ජනතාව. ඒ නිසා එහි සම්මානය අයිතිය. දැන් මේ අපි විවිධ ආගම් අදහනවනේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. බෞද්ධ වෙන්න පුළුවන්, Hindu වෙන්න පුළුවන්, Islam වෙන්න පුළුවන්, කතෝ හැම ආගමකම අපිට කියනවා යුතුකමක් හැකි ආකාරයෙන් උදව් ලැබිය යුතුන්ට උදව් කරන්න කියලා. ඉතින් මේවා තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ ආගම් අදහන් නැති වුණත් හෘද සාක්ෂියක් අපිට තියෙනවා. අපිට යම්කිසි ශක්තියක් තියෙනවා නම් අපේ සහෝදර ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුද නැද්ද කියන එක. ඒ නිසා මේ සියල්ලෙදිම නීත්‍යානුකූල මේ තමන්ගේ හැකියාව අනුව බදු ගෙවන්නෙකු වීම මම දකින්නේ ශක්තිමත් පුරවැසියෙක්ගේ යුතුකමක්. ඒක ලෝකෙ හැම රටකම තියෙනවා. දැන් සමහරු අපේ රට ගැන කතා කරලා නෑ අපි මේ රට අරලා යනවා කියනවා. ගිහිලා බලන්න පුළුවන් ලෝකෙ කොයි රට දියුණුවයි කියන හැම රටකම බදු අය කිරීම විශේෂයෙන්ම පුද්ගල බදු අය කිරීමේ සංයුතිය අපිට වඩා ඉහළ තැනක තියෙන්නේ. අපිට වඩා වැඩි ප්‍රමාණයක් සියලුම ආදායම් වලින් ඔවුන් බද්දක් අය කරනවා. ඒ නිසා අපි මේ දිහා දැකිය යුත්තේ මම විශ්වාස කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමාජමය දැවැන්ත යුතුකමක් ඉටු කිරීමක් තමයි බදු ගෙවීම. රජයක් කීමක් තියෙන මේවා ඉතාම විනිවිදභාවයෙන් ඉතාම සුරකීමෙන් ඉතාම ඵලදායි ලෙස වියදම් කිරීමට කටයුතු කිරීම භාණ්ඩාගාරයේ රජය තීරණ ගන්න හැම කෙනෙක්ගේ වගකීමක් තියෙනවා. හැබැයි මේ බදු ගෙවීම කියන එක මේ රාජ්‍ය කියන සංකල්පය ඇති වුණු දාසිට තියෙන සුවිශේෂී වගකීමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මුලින් රාජ්‍ය කියන සංකල්පය බිහි වුණා ආරක්ෂාව සඳහා, බාහිර සහ අභ්‍යන්තර ආරක්ෂාව සලසා දීම සඳහා ශක්තිමත් නායකයෙක් සහ පිරිවරක් බිහි වුණා. ඔවුන්ගේ යැපීම සඳහා මුලින් අවශ්‍ය වුණා යම්කිසි සාමාන්‍ය පුරවැසියන්ගේ යම් ගෙවීමක් බද්දක් දරන්න. ඒක ක්‍රමානුකූලව ඇවිල්ලා අද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවට මේක මාරු වෙලා තියෙනවා. හැබැයි මේ හැම රජයක්ම බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වෙන 95ක් 96ක් 97ක් 98ක් 99ක් බොහෝ විට රජයේ පැවැත්ම සඳහා ලැබෙන ආදායම තමයි බදු ආදායම. ඉතින් මේක නිසියාකාර ක්‍රියාත්මක කර ගැනීමේ ලොකු වගකීමක් අපිට තිබුණා. ඒ නිසා තමයි මම පටන් ගද්දි කිව්වේ මේ අටේ ඇතුල්ච්චි මහා පෙරළි මහා අරගල මේ අවරුද්දත් තුළ ප්‍රධානම කාරණාව උනේ ප්‍රස්තුත සුවිශේෂී කාරණාව උනේ අපේ රාජ්‍ය ආදායම ඉතා දැවැන්ත වාර්තාගත විදිහට පහළට යෑම. ඉතින් ඒක යථා තත්ත්වයට පත් කර ගැනීම වගකීමක් අපි සියලු දෙනාට තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ ඒක යථා තත්ත්වයට පත් කර ගැනීමේදී හැකි තරම් සමාජ සාධාරණය බද්ද ගෙවිය හැකි අයගෙන් රාජ්‍ය ආදායම වැඩි කරගෙන ශක්තිමත් රජයක් ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා. අන්න ඒක අවබෝධ කර ගැනීම පිළිබඳ හැම කෙනාටම ඒ ගැන මේ වඩාත් පැහැදිලිව අවශ්‍ය විග්‍රහයන් ලබාගෙන මේ තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් මට වේලාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්තයි.
බෞවින් සිටිගරුව මහත්මනි, ඔඩිලන් පෙරමත්ත,
ඔබතුමා කිව්වා අර දැන් මේ අලුතෙන් මේ බදු ෆයිල් ආරම්භණයක සිද්ධ වෙන්නේ ඉස්සරහට ආපස්සට බලපන්නේ නැහැ කියලා. දැන් මම අහන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා කිව්වා ඒ ගොඩේ ඉන්නවා අර පළාත් පාලන ඡන්දෙන් අපේක්ෂකයින්. දැන් මේ වෙනකොට ඒගොල්ලෝ නාමෙතන බාර දීලා තිබෙනවා, තම ඡන්දෙ තිබිලා නැහැ. ඒතර ඒ අය අලුතෙන් ෆයිල් ඇති කිරීමකට වැටෙනවද, එහෙම නැත්නම් වැටෙන්නේ නැද්ද?
දරුවමතුමා,
ඔව් නියෝජ්‍ය කතානායකතුමනි, ඒකේ ඉතාම පැහැදිලි මේ ජූනි පළවෙනිදාන් පස්සේ තමයි මේ අලුත් බදු ලිපිදුරු හඳුනාගන්න සිද්ධ වෙන්නේ. ජූනි පළවෙනිදාන් පස්සේ නෑ නෑ. හැබැයි කැමති නම් ජනතා නියෝජිතයෙකුට කැමැත්තෙන් මේ බදු ලිපිගුණක් විවෘත කරන්න හැකියාව තියෙනවා. නිසා අපි ආරාධනා කරනවා සියලු දෙනාට.
හරි, භවෙන් සිටි ගරු නලින් බණ්ඩාර ජයමහමෙත ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
මම හිතන්නේ රාජ්‍ය අමතිතුමා බදු ගෙවීමේ වැදගත්කම ප්‍රකාශ කරා. බදු ගෙවීමේ වැදගත්කම වගේම මුලාසනේ අපේ නියෝජ්‍ය කතානායකතුමනි අය කරගන්නා ලද බදු නිසියාකාරව යෙදවීමත් වැදගත්. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ අපේ රට බංකොලොත් භාවයට ඇදලා දැම්මේ රටේ ජනතාවගෙන් අය කරගත් බදු විශේෂයෙන්ම දේශපාලඥයෝ කිසිම ප්‍රමුඛතාවයකින් තොරව අනවශ්‍ය ව්‍යාපෘති වෙනවීම, ඒ වගේම දූෂිත ගනුදෙනු දූෂිත ව්‍යාපෘති හරහා තමයි අපේ රට බංකොලොත් භාවයට ඇදලා දැම්මේ. ඒ නිසා රජය බදු අය කරගන්නවා වගේම රටේ ජනතාව බදු ගෙවන වකිල අපි දන්නවා. ඒ බදු නිසියාකාරයකින් පාවිච්චි කිරීමත් වැදගත්. ඒ වගේම පසුගිය කාලේ ඒ රජය අය කරගත් බදු අවභාවිතා කරපු පුද්ගලයෝ, හොරකම් කරපු පුද්ගලයෝ ඒ සඳහා දඩුවම් නියම විය යුතුයි කියන මතය අපි ඉන්නවා. හැබැයි අපිට පේන්නේ නැහැ IMF එක කිව්වත් මේ ආණ්ඩුව ඒ දූෂිතයන්ට නම් දඩුවම් දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා කියලා. මොකද මේ ආණ්ඩුවේ පැවැත්ම තීන්දුව වෙලා තියෙන්නේ මේ දූෂිත රාජපක්ෂ පාලනේ මහමොලකාරයෝ ටිකයි, ඒකේ කෙරුම්කාරයෝ ටිකයි මත තමයි මේ ආණ්ඩුවේ පැවැත්ම තීන්දුව වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මේ රජය විසින් පහුගිය කාලේ බදු හොරකම් කරපු අයට නම් දඬුවම් ලබා දෙයි කියලා. දැන් අපි දන්නවා මේ ආණ්ඩුව ජනමතයට බොහොම බයයි. ජනමතයට බොහොම බයයි. දැන් ඩිලාන් පෙරේරා මහත්තයා කිව්වා වගේ අපි දන්නවා චන්දකල් දාලා තියෙන්නේ. දැන් මේ චන්දකල් දැම්මෙත් සල්ලි නැහැ කියලා. හැබැයි දැන් චන්දකල් දාලා මාස 3කටත් වඩා වැඩි. නමුත් දැන් රජයේම කියනවා ඔවුන් සතුව රුපියල් බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 3ක විතර ඩිපොසිට් එකක් තියෙනවයි කියලා. තේනම් තවදුරටත් මේ සල්ලි නැහැ කියලා කියන්න පුළුවන්ද? එනිසා අපි විශේෂයෙන්ම ගරු අධිකරණයට කියනවා දැන් තවත් සල්ලි නැද්ද කියලා විමසන්න පුළුවන්. දැන් මේ නඩුවට මාස 3කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නඩු දිනය ඊළඟ දිනේදී මහා භාණ්ඩාගාරයේ කැඳවලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරු කැඳවලා දැන් ඕගොල්ලන්ට තවත් සල්ලි නැද්ද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙන්න ඕන. මොකද අපි දැක්කයි පෙරදා ඩේලි මිරර් පත්‍රයේ කරලා තිබුණ සමීක්ෂණයක් අපේ ජනාධිපතිතුමා බොහෝ දිටවත් පත්‍රයේ මැතිවරණය පිළිබඳව 80%ක්ම රටේ ජනතාව කියනවා මැතිවරණයක් තියෙන්න ඕන කියලා. මැතිවරණයක් කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදී පිළිබිඹුවක්. අපි දැක්ක පකිස්තානයේ මැතිවරණයක් සම්බන්ධ නඩුව පැය 24ක් ඇතුළත අහලා පාන්දර 6ට තීන්දුවක් ලබා දුන්නා. හැබැයි අපේ අධිකරණ පද්ධතිය, අපේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ මැතිවරණය සම්බන්ධව තියෙන නඩු කටයුත්ත පිළිබඳව බොහොම දියාරු තත්ත්වයක් තමයි තියෙන්නේ කියන එක නිරීක්ෂණය වෙනවා. මම හිතන්නේ ඒ ගැන අපිට ලොකු කනගාටුවක් තියෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය කියන්නේ රටේ පැවැත්ම. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ආර්ථිකයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගේම කස්ටම් එකෙන් රේගුවෙන් ඒ වගේම සුරාබදු ආදායම් ලැබුණා. හැබැයි දැන් මේ වෙනකොට රේගු ආදායම් සහ සුරාබදු ආදායම් විශාල වශයෙන් පල්ලහැට ගිහිල්ලා තියෙනවා. රේගු ආදායම් අපේ ආනයනය නඩු වීම හරහා ඒ වගේම සුරාබදු ආදායම් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අධික විදියට මත්පැන් මිල වැඩි කිරීම. ඉතින් මේ හරහා රටේ යම්කිසි ආකාරයක අන්බලස් තත්ත්වයක් අපිට ලැබෙන ආදායම් අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධවත් ගත යුතු තීන්දුව ගන්න ඕන. ඒ වගේම අපි දැක්කා අපේ රටේ නඩු කටයුතු ගැන කතා කරද්දී, අපේ නීතිය ගැන කතා කරද්දී මේ ඊයේ පෙරේදා ඊයේත් මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ වාඩි වීමට සුදුසුකම් නොලබන මන්ත්‍රීතුමියක් බොහෝම ආවේගයෙන් කතා කරනවා. ඉතින් විශේෂයෙන් මේ නඩුව අපි දකින්නවා දිනෙන් දින කල් යනවා. දැනටමත් මහේස්ත්‍රාත් උසාවිය කියලා තියෙනවා CID එකට අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා මේ 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 රටේ නීතියට පටහැනිව හොර පාස්පෝර්ට් හදන් ඉන්න මන්ත්‍රීතුමියව. හැබැයි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බෙලුම් මහත්තයව ගන්න තියෙන හදිස්සිය අපි දකින්නේ නැහැ මේ මන්ත්‍රීතුමිය සම්බන්ධව රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ආගමන විභාගන පාලකවරයා නොවැම්බර් මාසේ අපේ මුජිබර් රහමන් මන්ත්‍රීතුමා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මේක සභාගත කරා. පැහැදිලිවම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව දැනුවත් කරලා තියෙනවා මේ මන්ත්‍රීතුමිය සතුව රටේ මන්ත්‍රීතුමිය 2004 සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන තින්න පාස්පෝර්ට් එකක් පාවිච්චි කරනවා කියලා. එතුමියේ පුරවැසිභාවය අයින් කරයි කියලා කිසිම ලිපියකිල්ලක් නැහැ කියලා. ඒ වගේම එතුමිය මේ පාර්ලිමේන්තුවේත් මහලේකම්වරයාගේ ඉල්ලීම පරිදි නැවත පාස්පෝර්ට් එකක් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ හරහා කතානායකතුමාගේත් ලොකු වගකීමක් තියෙනවා. මේ වගේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාත් දන්න මේ රටේ සෑමදෙනාම නීතිය ඉදිරි අපි මේ මොනතරම් කල්මැරුවත් මේ ලංකාවේ පුරවැසිභාවයක් නැති මන්ත්‍රීවරියක් මේ 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 සභාව තුළ ඉඳගත්ද අයිතියක් නැති මන්ත්‍රීවරියක් ආරක්ෂා කරනවා නම් මේ පාර්ලිමේන්තුවත් මම හිතන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. මම මේ එදා මුජිබර් රහමන් මහත්තයා නොවැම්බර් මාසේ සභාගත කරපු ලිපිය මම අදත් සභාගත කරනවා. ඒ නිසා වහාම මේ මන්ත්‍රීතුමිය සම්බන්ධව මේ ආරක්ෂා කරන්නේ නැතුව අර ගීතා කුමාරසිංහ මහත්මියට කටයුතු කරා වගේ මේක නීති අපිට පෞද්ගලික ප්‍රශ්න නැහැ මන්ත්‍රීතුමිය සම්බන්ධව. එතුමිය දැක්ක සමගි ජන බලවේගයටත් බොරුවට කෑ ගන්නවා අපි කූටලේකන හැදුවයි කියලා. හැබැයි මේ හිරු වැඩසනහනක චමුදිත කියන අපේ මාධ්‍යවේදියා ළඟම එතුමිය කිව්ව මම ඉල්ලා ස්ත්‍රීමේ ලිපියක් දීලා තියෙනවා කියලා. මේ සභාවට ඇවිල්ලා ඊයේ බොරු කියනවා. ඉතින් දිව දෙකක් තියනවද කියලා නම් මම දන්නේ නැහැ එතුමියට. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අද මේ රටේ නීතියයි පාර්ලිමේන්තුවයි දෙකම හැල්ලුවට ලක් වෙනවා. පුරවැසිභාවයක් නැති, ද්විත්ව පුරවැසිභාවයක්වත් නැති මේ වගේ විදේශගත පුරවැසිභාවයක් තියෙන, එමෙ නැත්තම් බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් තියෙන මන්ත්‍රීවරයෙක් ආරක්ෂා කරනවා කියලා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා ඇතුළු අපිටත්, ඒ වගේම අධිකරණ පද්ධතියටත්, නීතිය සාමය ආරක්ෂා කරන පොලිසියටත් අද බරපතල තත්ත්වයක් තියෙනවා.
කරබන්තවන්ට මිනිත්තු දෙකක්.
ඒ නිසා බොහොම පැහැදිලිවම කියනවා හරියට නම් මේ මන්ත්‍රීතුමිය ඉන්නෝනේ මිරිහානේ. මිරිහානේ තමයි තියෙන්නේ ඔය වගේ පුරවැසිභාවය සම්බන්ධව නෛතිකව කටයුතු නොකරපු අයට තියෙන නිවස්නේ. ඉතින් මිරිහානේ ඉන්නෝනේ මන්ත්‍රීතුමිය මේ සභාව ඇතුළට ඇවිල්ලා තව තර්ජන ගර්ජනත් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීරුට. ඒ නිසා අපි හැබැයි වග කිය යුතු විපක්ෂයක් ඉදිරියට අපි කියනවා කවුරු හරි පුද්ගලයෝ මේ වගේ මේ ආණ්ඩුවේ තියෙන බලතල පාවිච්චි කරලා මේ වගේ පොදුවේ කටයුතු කරන්න ඕන නීතිය කඩ කරලා කටයුතු කරනවා නම් අපි අනාගතයේ අපේ රජයක් යටතේ ඇයට දඬුවම් ලබා දෙනවා. ඒ නිසා ඒකත් මතක් කරමින් විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද රටේ ලිපිගනු විවෘත වෙනවා. බොහොම හොඳයි. මම පුද්ගලිකව සතුටු වෙනවා සියලු දෙනාට බදු ලිපි කියනවා තියෙනවා නම් හොඳයි කියලා. හැබැයි වෙලා තියෙන්නේ අද බහුතරයක් අපේ රටේ ආර්ථිකය හමුවේ කඩා වැටලා තියෙන්නේ. අපේ කර්මාන්තරික කඩා වැටලා තියෙන්නේ. අපේ උගත් ව්‍යවසායකයෝ ටික අද රට හැර දාලා යන තත්ත්වෙල තියෙන්නේ. ඒ බදු ලිපිගොනු විවෘත කරන්න තියෙන උමනාවම අපේ රටේ ව්‍යවසායකයෝ ආරක්ෂා කරන්න, අපේ රටේ වෘත්තිකයෝ ආරක්ෂා කරන්න, ඒ වගේම අපේ රටේ පල්ලෙහා පන්ති ආරක්ෂා කරන්න යොදන්න ඕන. අපේ තරුණයන්ට අද මේ විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා එක පැත්තකින් රැකියාවක් නැහැ, අනිත් පැත්තකින් Tamanට ගැලපෙන ව්‍යාපාරයක් කරන්න වටපිටාවක් නැහැ. ඉතින් ඒක තමයි ආර්ථිකයේ ඊළඟ ප්‍රගමණය බවට පත් වෙන්නේ. අපි ව්‍යවසායකයෙන් ඉන්න රාජ්‍යයක්, ව්‍යවසායකත්වයට මූලිකත්වයට රාජ්‍යයක් හදන්න කටයුතු කරොත් විතරයි මේ ආර්ථික මේ උගුලෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. නැතු අපි ඍජු බදු වක්‍ර බදු 70ට 40ට නෙමෙයි කීයට වෙනස් කරත් වැඩක් වෙන්නේ නැහැ. අපි ව්‍යවසායකව නිර්මාණය කරන්න ඕන. අද විශ්වවිද්‍යාලයෙන් එළියට එන තරුණයෙකුට වටපිටාවක් නැත්නම් අපි අපේ රටේ ව්‍යවසායකයෙක් ඉදිරියට ඉස්සරහට එන්න, ආයෝජකයෙක් ඉදිරියට ඉස්සරහට එන්න, මේ රටේ ඉන්න තරුණ තරුණියෝ අපේ රට හැරදාලා යනවා. ඒ වගේම රට ආණ්ඩුවට විරුද්ධව මොනතරම් බලය පාවිච්චි කරත් ඔවුන් උද්ඝෝෂණය කරන්න, කැරලි ගහන්න, අරගල කරන්න කටයුතු කරනවා. ඒ නිසා රජය දැඩි අවධානයක් යොමු කරන්න ඕන රටේ ආර්ථිකය ඉස්සරහට ගේන්න නම්. මේ ව්‍යවසායකයෝ ශක්තිමත් කරන්න, ඒ වගේම වෘත්තිකයෝ ශක්තිමත් කරන්න කියන එක මතක් කරන බව ස්තුතියි.
බෞද්ධ සිතේ ගරුවන්තුමනි.